ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි දැන් සූදානම් සුපුරුදු විදිහට ලෝකයේ අලුත්ම තත්ත්වෙත් ඒක්‍රාශී කරගෙන අපි ඒ සම්බන්ධව කතාබහ කරන අපේ සිකුරාදා දවසට විශේෂ වුණු ලෝවටා විදිස්විති සමාලෝචනයට එකතු වන්නට දැන් ඒ සම්බන්ධව විස්තර ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි දැන් කොයි කවුරුත් දන්නවා සමස්ත ලෝකයේම ප්‍රමුඛ අවධානය මොකක්ද කියලා. කොරෝනා තත්ත්වය පරයා යමින් මේ වෙනකොට ඇමරිකාවේ පසුගියදා මේ ගිය කළු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සහ ඒ සම්බන්ධව ඇතිවෙලා තියෙන උද්ඝෝෂණ පිළිබඳව තමයි සමස්ත ලෝකයේම බොහෝ මාධ්‍ය ජනතාව මේ හැම කෙනෙක්ම කතාබහ කරමින් සිටින්නේ. වර්ගවාදය තිබුණ ඇමරිකාවේ, නමුත් මේ තත්ත්වය මත විශාල උද්ඝෝෂණ ඇතිවෙමින් ප්‍රාන්ත ගණනාවක් පුරා මේ ව්‍යාප්ත වෙමින්, ඒ විතරක් නෙමෙයි ලෝකයේ අනෙකුත් රටවල් වල පවා වර්ගවාදයට එරෙහිව උද්ඝෝෂණ ඇති කරන්නට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හේතු වුණා. ඔබ දැන් මේ සිදුවීම හොඳින්ම දන්නවා. ඒ නිසා අපි දැන් මේ වෙනකොට ඇමරිකාවේ පිළිබඳව තියෙන තත්ත්වෙන් අද සාකච්ඡාව ආරම්භ කරමු. අමල්, අපිට ආරංචි වෙනවා මේ පොලිස් නිලධාරියාගේ, ඒ කියන්නේ මේ තමන්ගේ දණහිස මගින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි 8කට වඩා වැඩි කාලයක් තෙරපුමකට ලක් කරගෙන හිටියේ මේ පොලිස් නිලධාරියා ඩෙරෙක් චාවින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම මියගේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අනුස්මරණය පවා සිද්ධ වුණා. මේ තත්ත්වය පිළිබඳවත් මේ උද්ඝෝෂණ පිළිබඳවත් මේ වෙනකොට ඇමරිකාවෙන් අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු වලින් අපි අද දවසේදී එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු.
දිරුක්ෂි, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඒ මරණය ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇති කරපු දේව මෙහෙය, ඒ සිද්ධ කළේ මිනියාපොලිස් කියන, කියන්නේ මිනෙසෝටා ප්‍රාන්තයේ අගනුවර ඔහු පොලිසියේ ඒ ප්‍රහාරයට ලක්වෙච්ච ස්ථානයේම මේ දේව මෙහෙය පවත්වලා, ඒ අවස්ථාවේදී ඒකට සහභාගී වෙච්ච සිය ගණනක පුද්ගලයන් ඔවුනුත් විනාඩි 8යි තත්පර 46ක කාලයක නිශ්ශබ්දතාවය ආරක්ෂා කළා. එතනදී ඔවුන් ඒකෙන් සනිටුහන් කළේ ඒ තමයි අර පොලිස් නිලධාරියා තමන්ගේ දණහිස ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට තියාගෙන හිටපු කාලය විනාඩි 8යි තත්පර 46ක්. ඉතින් ඒක සංකේතාත්මකව ඒ කාලයම නිශ්ශබ්දතාවය රැකීම තුළින් ෆ්ලොයිඩ්ගේ ඒ අනුස්මරණ දේව මෙහෙය මෙහේ ඒක විශේෂ අංගයක් බවට පත් වුණා. සමහරු බියක් පල කරලා තිබුණා මේ දේව මේ අවස්ථාවේදීත් ඒ ප්‍රදේශයේ කැරලි කෝලාහල ඇතිවන්නට පුළුවන් කියලා. නමුත් මීට කලින් ප්‍රචණ්ඩ ක්‍රියා අපි දුටුවට නොයෙකුත් ස්ථානවල මේ අවස්ථාවේදී ඒ ගුණානුස්මරණය සහ ඒ දේව මෙහෙය සාමකාමීව පවත්වන්න හැකියාව ලැබුණා.
අමල්, එතකොට දැන් මේ ඇමරිකාවේ ප්‍රාන්ත කීයක විතර වගේ මේ වෙනකොට මේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවද? ඇඳිරි නීතිය පනවලා තියෙනවද? මේ කැරලි කෝලාහලවල උද්ඝෝෂණවල තත්වය කොහොමද දැන් මේ වෙනකොට මේ ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ?
මේ වෙනකොට දිරුක්ෂි, ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයකම වගේ රාත්‍රී කාලේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම වොෂින්ටන් අගනුවර, ඒ වගේම නිව්යෝර්ක් ප්‍රාන්තේ, ඒ එක්කම අපි බැලුවොත් අනිත් අපි කියන මේ වෙස්ට් කෝස්ට් එක දිහා බැලුවොත් කැලිෆෝනියාවේ, ඒ වගේ ප්‍රධාන ප්‍රාන්තවල මේ වෙනකොට රාත්‍රී කාලේ ඇඳිරි නීතිය පනවලා තියෙනවා. මොකද මේ බොහෝ අවස්ථාවල මේ විරෝධතාවයන් අවසන් වෙලා තියෙන්නේ කඩසාප්පු වලට ප්‍රහාර එල්ල කරලා ඒ කඩසාප්පු මංකොල්ල කෑම බොහෝ ස්ථානවල වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ මංකොල්ල කෑම වැළක්වීම සඳහා මේ වෙනකොට ඒ රාත්‍රී කාලේ ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඒ එක්කම පොලිසිය වෙන්දට වඩා ඒ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහයක් අරගෙන තියෙනවා සාමාන්‍ය පොලිසියේ සහායට යුද හමුදාව යොදවීමට. නමුත් යුද හමුදාව යොදවන්න අවස්ථාව ලැබිලා නැහැ. නමුත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ තිබුණා ඔහු සූදානම්ය කියලා යුද හමුදාව රට පුරාම ඒ කැරලි තියෙන ස්ථානවලට කැරලි මර්ධනය සඳහා යුද හමුදාව යොදවන්නටත් ඔහු පැකිලෙන්නේ නැහැ කියන ඒ කාරණාවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා.
අමල්, ඒ කාරණාව සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම විශේෂිත අවධානයක් යොමුනා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා දැක්කපු විරෝධතාව නිසා. ආරක්ෂක ලේකම් මාකිස්ප පවසලා තිබුණා මේ විරෝධතා මඩ පවත්වන්නට පොලිසියට සහාය වීමට හමුදාව ස්ථානගත කිරීමට ඔහු විරුද්ධයි කියලා. දැන් රටේ ಸೇನಾಧಿನಾಯಕ ಜನಾಧಿಪತಿವರ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ನಮ್ಮ ಹೊಗೆ ಆರಕ್ಷಕಲೆ ಕಮರೆ ಅಮೇಕುಟ ವಿರುದ್ಧಾಯಿ ಮೇ ತತ್ವೇಟ ಮುಖಕ್ಕೆ ಹೇತು ವೇಲಾತಿಯೇನೆ
ඔව් මෙතන ඇත්තටම දිරිදුක්ෂි ඇමරිකාවේ දැන් විශාල දේශපාලන අර්බුදයක් බවට මේක පත් වෙලා තියෙනවා මොකද රටේ සේනාධිනායකයා හමුදාව යොදවන්න ඉදිරිපත් වෙනවත් එක්කම ඔහුගේ ආරක්ෂක ලේකම් ඔහු කියනවා රටේ තියෙන තත්ත්වය කිසිසේත්ම හමුදාව යෙදවීමට තරම් භයානක තත්ත්වයකට මේක වර්ධනය වෙලා නැහැයි කියලා මෙතනදී මාක් එක්ස් එස්පර් බොහොම පැහැදිලිවම කියා තිනවා යුද හමුදාව පාවිච්චි කරන්න තරම් රටේ ආරක්ෂක තත්ත්වය පිරිහිලා නැtei කියලා. ඒ එක්කම අනෙකුත් යුද හමුදා ප්‍රධානීලුත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙන්නේ රටේ ආරක්ෂක තත්ත්වය ඒ ප්‍රාන්තවල පොලිසියට මේ කාරණාව පාලනය කිරීමට හැකියාව තියෙනවා. යුද හමුදාව යෙදවීමට අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඔවුන් පෙන්වලා දෙන්නේ රටේ ජන කොටසක් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තමයි මේ පාරට බැහැලා තියෙන්නේ. ඇමරිකානු ව්‍යවස්ථාවෙන් ඔවුන්ට සහතික කළ තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒකට විරුද්ධව කටයුතු කිරීමට ඇමරිකාවේ යුද හමුදාව පාවිච්චි කිරීම වැරදියි කියලා. මෙතනදී මාක් එස්ප පමණක් නෙවෙයි මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කටයුතු කරපු ආරක්ෂක ප්‍රධානීනුත් මේ වෙනකොට ප්‍රථම වතාවට ඔවුන් ප්‍රසිද්ධිය ඇවිල්ලා මේ කාරණාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයට හාත්පසින්ම විරුද්ධ අදහසක් පළ කරලා තියෙනවා. දැනට පෙනෙන තියෙන කාරණාව තමයි රටේ සේනාධිනායකයා සහ යුද හමුදාව අතර යම්කිසි අදහස්වල පරස්පරතාවයක් එහෙම නැත්නම් යුද හමුදාව බොහොම යුද හමුදා ප්‍රධානීන් බොහොම පැහැදිලිවම රටේ සේනාධිනායකයාගේ අදහසට විරුද්ධ මතයක ඉන්න තත්ත්වයට මේ අර්බුදය වර්ධනය වෙලා තියෙනවා.
දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කතා බහ කරද්දී සමාජ මාධ්‍ය හරහා ඔහුගේ පසුගිය දින කිහිපය තුළ සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබඳවත් දැඩි විවේචනයක් තියෙනවා. ට්විටර් මාධ්‍ය හරහා ඔහු නිකුත් කරපු ඇතැම් ප්‍රකාශ මේ වර්ගවාදයට උඩගෙඩි දෙන්නක්, මේ කලකෝලහල කරන මිනිසුන්ට තවදුරටත් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට මේ ට්විටර් පණිවිඩ උපකාරී වෙන්නට පුළුවන් කියලා බොහෝ දෙනෙකුගේ මත පළවීමක් තියෙනවා. ඒ වගේම මේ සමාගම්වල හිමිකාරීත්වයට යම් විරෝධතාවක් එම සමාගම්වල සේවක කේන් විසින්ම සිදු කරන ලැබුවත් අපි දුටුව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව මොකක්ද මේ වෙනකොට ජාත්‍යන්තර මතය බවට පත් වෙලා තියෙන්නේ?
ඔව් දිරික්ෂ, ඇත්තටම මේ සමාජ මාධ්‍ය ජාලවල දැන් මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ට්විටර් සමාගම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ට්විටර් පණිවිඩවල ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විරෝධතාවයන් සම්බන්ධයෙන් කරපු ඉදිරිපත් කරපු ට්විටර් පණිවිඩවල ඒවා නිවැරදි නොවන බවට ට්විටර් සමාගම ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ ට්විටර් පණිවිඩයත් එක්කලා ඒ අනතුරු ඇඟවීමක් හැටියට පාඨකයන්ට දැනුම් දුන්න මේ කරුණු සත්‍ය නොවන්නට පුළුවන් කියලා. ඉතින් මේකට ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම උරණ වෙලා මේ සමාජ මාධ්‍ය ජාලාවලට එරෙහිව කටයුතු කරනවායි කියලත් ඒ තර්ජනයත් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඒකම ෆේස්බුක් එක බලපුවාම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාර්ගික ප්‍රශ්න වැඩි කරනත් ඒ වගේම ජනතාව අතර වෛරය වැපිරවීමටත් කටයුතු කරනවායි කියලා ෆේස්බුක් සමාගමේ සමහර උසස් නිලධාරීන්ම චෝදනා එල්ල කළා. ඉතින් ඒ අවස්ථාවේදී ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාක් සකබර්ග් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ වෛරී ප්‍රකාශන අපි කියන්නේ සෙන්ස කරන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒවා තමන්ගේ සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාව ෆේස්බුක් සමාගමේම අය ඉදිරිපත් කරලා සමහර උසස් ෆේස්බුක් සමාගමේ උසස් නිලධාරීන් කීප දෙනෙක් මේ වෙනකොට තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙලා තියෙනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පණිවිඩවලට ෆේස්බුක් සමාගම දක්වන ප්‍රතිචාරයට විරුද්ධව ඔවුන් තම ආයතනයෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේ සමාජ මාධ්‍යවල ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විරෝධයක් මතුවලා තියෙනවා. එවැනි විරෝධ ඇමරිකාවට පමණක් නෙමෙයි අනෙකුත් රටවලත් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රශ්නේදී බොහොම දැඩි විවේචනයට ලක් වෙච්ච චරිතයක් බවට පත් වෙලා තියෙනවා.
මීළඟට තවත් කාරණාවක් තියෙනවා මල්. මොකද මේ ඊයේ වෙනකොට හෙලිදරව් වීමක් සිද්ධ වුණා. මේක ජාත්‍යන්තරවත් ටිකක් කතාබහට ලක්වෙමින් තියෙනවා. මේ විදිහට මේ අර පොලිස් නිලධාරියා ඩෙරෙක් චාවින් කියන පොලිස් නිලධාරියාගේ ධනහිස තෙරපීමට ලක් වෙලා මේ මිය ගිය මේ කළු ජාතික ඇමරිකානුවා මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට මේ කොරෝනා ආසාදනය වෙලා තිබුණයි කියලා. මේක මොකද්ද මේ කතන්දරේ?
ඔව් දිරුෂ, ඔහුගේ මරණයෙන් පස්සේ මරණ පරීක්ෂණය තමයි සොයාගෙන තියෙන්නේ. ඔහුටත් කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා. නමුත් ඔහු ඒ අවස්ථාව වෙනකොට රෝග ලක්ෂණ පෙන්නුම් කරපු පුද්ගලෙක් නෙවෙයි. දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වෙන පුද්ගලයන්ගෙන් 80%ක් පමණ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අය. ඉතින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ත් ඒ වගේම කොරෝනා වෛරසයේ තිබිච්ච ඇමරිකාව පුරවැසියෙක් හැටට තමයි හඳුන්වන්නේ. මේ වෙනකොට ඇමරිකාවේ මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගෙන් ආසාදන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ත් ඒ විදිහට ආසාදනයට ලක් වෙච්ච පුද්ගලෙක් හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඔහුගේ මරණයෙන් පස්සේ ඊට කලින් මේ සිද්ධියට කලින් ඔහු රෝගයට ගොදුරු වෙච්ච බව දැනගෙන ඉඳලා නැහැ.
දැන් එතකොට සබාධමින්ම මේ දඬුවමක් හිමි වේවිද දන්නේ මේ ඔහුට මරණය අත්පත් කර දුන්න පොලිස් නිලධාරයා ඩෙරෙක් චාවින්. මොකද මේ කවුරුත් දැනගෙන හිටියේ නැහැනේ මොහු රෝගවාහකයෙක් කියලා මේ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්. ඊට අමතරව මේ සිදුවීමට වග කියන්නට ඕනේ ඩෙරෙක් චාවින් කියන පොලිස් නිලධාරියාට අමතරව තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මෙතන හිටියා. මේගොල්ලන්ට යම් දඬුවම් නියම කිරීමක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා මේ උසාවිය මගින් ඇමරිකානු නීති පද්ධතිය මගින්. අපි ඒ පිළිබඳව ටිකක් කතා බහ කරමුම.
ඔව් දිල්දක්ෂි, දැන් ලොකු විරෝධතාවයක් මේ නිලධාරීන්ට විරුද්ධ වෙනවත් එක්කම ඒ මිනසෝටා බලධාරීන් මේ වෙනකොට ඔවුන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. අත්අඩංගුවට ගත්තා පමණක් නෙමෙයි ඔවුන්ට විරුද්ධව මිනිමැරීමේ චෝදනාවක් එල්ල කළා තිබුණා. නමුත් ඒ චෝදනාව එතනම් ප්‍රබල නැහැයි කියන ජනමතයත් මැද්දේ දැන් ඔවුන්ට සෙකන්ඩ් ඩිග්‍රී මර්ඩර්, එහෙම නැත්නම් ඊට වඩා දරුණු ගණයේ මිනිමැරීමේ චෝදනාවකට දැන් ඔවුන් යටත් කරලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න, ඒ කියන්නේ ප්‍රාන්ත නීතියට අනුව කටයුතු කිරීමට දැන් කටයුතු ආරම්භ කළා තියෙනවා. ඊට අමතරව ෆෙඩරල් ආණ්ඩුවේ මට්ටමිනුත් මේ නිලධාරීන් 4 දෙනාට විරුද්ධව කටයුතු කිරීමට දැන් ඇමරිකාවේ නීතිපතිවරයා ඒ බවත් ඊයේ වෙනකොට ප්‍රකාශයට පත් කරා. එතකොට ඔවුන්ට තමන්ගේ ප්‍රාන්තයේ පමණක් නෙමෙයි ෆෙඩරල් මට්ටමින්, එහෙම නැත්නම් ෆෙඩරල් ආණ්ඩුවෙන් රටේ අස්ථාවර භාවය ඇති කිරීම, නැත්නම් ජාතීන් අතර අසමගිය ඇති කිරීම වාගේ නොයෙකුත් නඩුගොනු කිරීමට ඇමරිකාවේ නීතිපතිවරයා මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
එමනම් ඇමරිකාවේදී ඝාතනයට ලක්වුණු කළු ජාතික ඇමරිකානුවා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධව වන ලෝකයේ තියෙන උද්ඝෝෂණ සහාය ප්‍රවණතාවලට අමතරව අපි දැන් එහෙමනම් හැමදාම වගේ අපි පළමුවෙන් කතා බහ කරපු කාරණාවට අද දෙවැනියට එළඹෙමු. ඒ තමයි ලෝකයේ මේ වෙනකොට තියෙන කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධ වන අලුත්ම තත්ත්වය සහ ලෝකයේ විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් ගත්තු තීන්දුව තීරණ පිළිබඳව. අමල්, මේ වෙනකොට ලෝකයෙන් කොයි වගේ ප්‍රමාණයක කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවද? ආසාදිතයින් පිරිසක් වාර්තා වෙනවද?
ඔව් දිලුක්ෂි, පහුගිය සතිය වෙනකොට ලෝකයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106,000 විතර වගේ වැඩි වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට මුළු ලෝකයේම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166,000 ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ මරණ සංඛ්‍යාවත් 388,000 ඉක්මවා ගිහින් තියෙනවා. මේ මරණවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් තවමත් වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්. 107,000 විතර පිරිස මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දෙවෙනුවට බ්‍රිතාන්‍යයේ 40,000කට ආසන්න ප්‍රමාණයකුත්, ඉතාලිය තුන්වෙනි තැන 33,000කුත්, බ්‍රසීලයේ 4 වෙනි ස්ථානයේ 32,000කුත් හැටියට තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. නමුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බලපුවහම දිරුක්ෂි, දැන් ලෝකයේ දෙවැනි තැනට බ්‍රසීලිය ඇවිල්ලා තියෙනවා. 106,000කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයන් මේ වෙනකොට බ්‍රසීලයේ ආසාදෙන්ට පත් වෙලා තියෙනවා. රුසියාව 3 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා 440,000කට වඩා අධික ආසාදිතයන් පිරිසක් එක්කලා. ඉතින් මෙතනදී වැඩියෙන්ම රෝගය දැන් පැතිරෙන ස්ථානයේ බවට පත්වලා තියෙන බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට මිලියන 2ක ආසාදිත සංඛ්‍යාවට කිට්ටු වෙමින් තිබුණට ඇමරිකාවේ රෝගයේ පැතිර යාමේ වේගය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ අනෙකුත් රටවල මේ වෙනකොට ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාවත්, ඒ වගේම දිනපතා ඔවුන් වාර්තා කරපු ඒ මරණ සංඛ්‍යාවත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් මේ වෙනකොට යුරෝපයේ රටවල් බොහොමයක් මේ මාසයේ මැද වෙනකොට අර ඔවුන්ගේ තිබිච්ච ලොක්ඩවුන් එක, එහෙම නැත්නම් තමන්ගේ සියලුම දේවල් වසා දමා තිබිච්ච එක, ඒවා ක්‍රමක්‍රමයෙන් නැවත විවෘත කිරීම ආරම්භ කරනවායි කියලා ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේත් මේ වෙනකොට ඔවුන්ගේ ඒ ලොක්ඩවුන් එක සෑහෙන දුරට, විශේෂයෙන්ම නිව්යෝර්ක් නගරේ ඒ ලොක්ඩවුන් එක අවම කිරීමටත් පියවර ගන්න බව තමයි වාර්තා වෙන්නේ.
හොඳයි අමල්, එමනම් අපි ස්තුතිවන්ත වෙනවා ලෝකයේ තියෙන අලුත් තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න. ලෝවටා විදේශ විත්ති සමාලෝචනයේට මේ වරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අයිබෝවන්, අපි ලබන සතියේ සිකුරාදා නැවතත් එමනම් හමු වෙමු.
අයිබෝවන් දෙලක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.